හොඳයි, දැන් එහෙමනම් අපේ විමසා බැලීම ආරම්භ කරමු. අපේ මව්බිම ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින සමාජීය දේශපාලන වාතාවරණය කොහොමද කියලා සුපුරුදු පරිදි සෑම සඳුදා දිනකම අපි ඔබ වෙත ගෙනෙන සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විමසුම තුලින්. මේ කාර්යාවලියට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩුතියවල. මනෝජ්, සුබෝදෑසනක්. ආයිබෝන්.
සුබෝදෑසනක්. ආයිබෝන් දිලුක්ෂි.
ඔව්, හොඳයි. අපි ආරම්භ කරමු. දැන් සතියක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ තෙල් දෙනිය දිගන ප්‍රදේශ ආශ්‍රිතව ඇති වුණුවෙන් නොසන්සුන්කාරී වාතාවරණයේ දැන් තත්වය කොහොමද කියන කාරණාව විමසා බලමින් අපි දන්නවා ඒ ප්‍රදේශයටම වෙන්නුණු පොලිස් ඇඳිරි නීතිය පනවල තිබුණා දින ගණනාවක්. දැන් අපි කතාව ආරම්භ කරමු ඇඳිරි නීතිය සම්බන්ධව. මේ වෙනකොට පවතින වාතාවරණය කොහොමද කියලා මනෝජ්?
ඔදිලුක්ෂේ, මහනුවර ප්‍රදේශයට පනවපු ඇඳිරි නීතිය දැන් ඉවත් කරලා තියෙනවා. නැවත ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නැති වෙයි කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් සඳහන් කරලා තිබුණේ. සතියක පමණ කාලයක් විටින් විට ඇඳිරි නීතිය පැනෙව්වා. ඉතින් දැන් මේ තත්ත්වය ඉවත් වෙලා තිබෙනවා. සහ අද සඳුදා දිනේ පසුගිය දින කිහිපයෙන් වසා තිබුණු පාසලුත් අද නැවත ආරම්භ කරන්න පුළුවන් කියලා වාර්තාවනේ. වගේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරන විදිහට තෙල් දෙනිය දිගනාදී ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය යම් ආකාරයකින් නැවත ආරම්භ වීමක් සිදු වෙලා තිබෙනවා කියලා සඳහන් කළා. කඩසාප්පු විවෘත කරලා ජනතාව නගරයට ඇවිල්ලා මහමාර්ගවල බස් රථ ධාවනය වෙනවා. මේ ආකාරයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒත් එක්කම ජනාධිපතිතුමා සතියක කාලයක විශේෂ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ තත්ත්වය තාම ක්‍රියාත්මකයි. පසුගිය 7 වෙනිදා තමයි මේ ප්‍රකාශ කිරීම සිද්ධ වුණේ. එතකොට සතියක කාලයක් කියලා කිව්වට පස්සේ හෙට දින දක්වා හදිසි අවස්ථාව
ඒත් එක්කම මනෝජ්, අපි විශේෂ අවධානයට ලක් කළ යුතුයි මේ සිදුවීමට මූලික වුණු සැක සහිත පිරිස් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ලක් කළා පසුගිය කාලවකවානුවතුරදී විටින් විට. මේ වෙනකොට ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු කොහොමද?
ඔව්, දැන් මේ වන විට අවසාන වශයෙන් සඳහන් කරපු විදිහට 230ක ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තිබුණා. ඒ 230 අයිති වෙන්නේ පසුගිය දිනවල අම්පාර ප්‍රදේශයේ ඇති වුණු සිද්ධිය සහ මහනුවර සහ අම්පාරින් පිට ප්‍රදේශවල ඇති වුණු සුළු සුළු සිද්ධි පදනම් කරගෙන තමයි මේ 230 දෙන අත්අඩංගුවට අරන් තියෙන්නේ. නිශ්චිත වශයෙන් මහනුවර සිද්ධියට අදාළව මේ වන විට 161 වෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ප්‍රචණ්ඩත්වය පතුරවන්න මූලික වුණා කියලා විශ්වාස කරන අනුමාන කරන ප්‍රධාන සැකකරුවන් 10 දෙනෙක්ව ඊට අමතරව කොළඹට ගෙනැල්ලා දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා කියලා තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ.
මේ ඇති වුණු වාතාවරණයේ විශේෂිතම කාරණාව බවට ශ්‍රී ලංකාව තුළත් අන්තර්ජාතිකවත් අවධානයට ලක්වුණු එක්තරා පාර්ශවයක් තමයි මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණු මේ සමාජ ජාලා වෙබ් අඩවි තහනමට ලක්කිරීම සම්බන්ධව, අවහිරතාවයට ලක්කිරීම සම්බන්ධව, ඒ වගේම අන්තර්ජාල පද්ධතියේ වේගවත්භාවය අවම සීමාවකට ගැනීම සම්බන්ධව ඇති වුණු තත්ත්වය පිළිබඳව අපි දන්නවා. මේ වෙනකොට ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් කියන මාධ්‍ය ජාලා අවහිරතාවයට ලක්කිරීම සම්බන්ධව විශාල කතිකාවතක් ශ්‍රී ලංකාව තුළින් නැගමින් පවතින වාතාවරණයක්. දැන් මේ තත්ත්වය පිළිබඳව මේ වෙනකොට තියෙන තොරතුරුත් අපි දැනගන්න කැමතියි. මේ අවහිරතාව ඉවත් කරලීමේ යම් සාකච්ඡා පවත්වනවද? මේක සිදුවෙන්නේ කවද්ද? මොනවද ඒ සම්බන්ධව තියෙන තොරතුරු මනෝජ්?
පසුගිය බදාදා දවසේ තමයි මේ සීමා කිරීම සිද්ධ වුණේ. ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් මේ වගේ සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම අත්හිටුවන්න විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරා. එතකොට මේ යම් ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශයන් සහ දර්ශන හුවමාරු වීම හරහා ඒකට යම් මනුබල දීමක් සිද්ධ වෙනවා කියන අදහසින් තමයි මේ තීරණය අරගත්තේ. ඊට පස්සේ අපි දැක්කා යම් ව්‍යාපාරික මට්ටමින් යම් ගැටලු මතුවෙනවා. අන්තර්ජාලය භාවිතා කරලා, විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය භාවිතා කරලා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර කටයුතු වල නිරත වෙන පිරිස් ඉන්නවා. ඔවුන්ට එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ යම් අපහසුතාවක් තියෙනවා කියලා කතා වුණා. ඒ නිසා පසුගිය සිකුරාදා දිනේ වන විට අපි දැක්කා වට්ස්ඇප් සහ මැසෙන්ජර් දුරකථන ඉදුම් යළිත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ යම් ආකාරයෙන් අපි වචන මගින් සිදු කරන පණිවිඩව මාරුව සඳහා පමණයි අපි කියනවා මේ ටෙක්ස්ට් මැසේජස් කියලා. ඒ සඳහා පමණයි මේ ලිහිල් කිරීම සිද්ධ වුණේ. එහෙම නැතුව ෆොටෝ සහ වීඩියෝස් හුවමාරු කරන්න අවස්ථාව ලබා දීලා තිබුණේ නැහැ. කොහොමනත් මේක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවාද කියන කාරණය සිද්ධ කරන්නේ අද දවසේ පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව කියලා අපිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැත්තෙන් වාර්තා වුණා. කොමනත් ඊයේ දිනේ අපි දැක්ක මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම්වරයාක් කියලා තිබුණා මේවා තවදුරටත් නියාමනය කරන්න කටයුතු කරනවා කියලා. මේවා සමහර රටවල් වල තහනම් කරලා තියෙනවා කියන වචනේ ඒ අතර කියවලා තිබුණා. එතනදී අලිත් ඔහුගෙන් ප්‍රශ්න කරලා තිබුණා තහනම් කිරීම දිගටම ශ්‍රී ලංකාවේ කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. එහෙම නැතුව යම් සීමාවක් සහිතව ක්‍රියාත්මක කරන්න තියෙන උත්සාහය පිළිබඳව තමයි කතා කරලා තිබුණේ. ඒ කොමුණත් හර්ෂද සිල්ලා නියෝජ්‍යමතිවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ ප්‍රකාශ කළා පැය 72ක කාලයක් සඳහා පමණයි මේ තහනම සිද්ධ වෙන්නේ කියලා. නමුත් මේ පැය 72 නිමාවට පත් වෙලා තියෙනවා. නමුත් සමාජ ජාල මාධ්‍යවලට පිවිසීම තවමත් ලංකාවේ අවහිරයි.
ඔමනෝජ් දංග ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා මොහොමඩ් මොසම්මිල් එක්තරා චෝදනාවක් කරමින් සඳහන් කළා දැන් ආණ්ඩුවට විරුද්ධව තමයි මේ ෆේස්බුක් මතවාද නැගෙමින් ආවේ මේ සිද්ධිය පාදක කරගෙන දැන් ෆේස්බුක් තහනම් කරන එක වැරදි කියලා.
ෆේස්බුක් සමාජ ජාලයේ ඇත්තටම ආණ්ඩු විරෝධී මතය තමයි ප්‍රබලව තිබුණේ. ඒ නිසා ආණ්ඩුව මේක පිටින් දාගෙන ෆේස්බුක් සමාජ ජාලය සම්පූර්ණයෙන්ම අවහිර කළා. හැබැයි රටක බුද්ධිංශයක් තියෙනවා. මේ බුද්ධිංශය දැනගෙන හිටියේ නැද්ද මෙවැනි ජාතිවාදී අදහස් වපුරනවා කියලා? එහෙනම් ඒ අය ඉලක්ක කරගෙන පරීක්ෂණයක් කරලා ඔවුන් අත්අඩංගුවට ගන්න තිබ්බක් කලින්.
ඔය දැන් පෙරේද වෙද්දී අලුත්ම සිදුවීමක් සිදු වුණා. මේ සමස්ත ලංකා යතුරු පැදි සංගමේ ලේකම්වරයා ජනාධිපතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ටේරෙහිව මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ තියෙනවා. ජනතාවගේ අදහස් ප්‍රකාශනයට මේ එල්ල කළ තියෙන බාධාවක් කියලා. දැන් ඔවුන් යම් කිසි වූ විරෝධතාවක් පවත්වන්නටත් උත්සාහ කළා. නමුත් හදිසි නීති යටතේ පූර්ව අවසරයකින් තොරව මෙවැනි වූ හදිසි විරෝධතා පවත්වන්නට අවකාශයක් නැහැ කියලා පොලිසිය දැනුම් දුන්නයින් පසු ඔවුන් විසිර ගියා. හැබැයි ඊට කලින් සමස්ත ලංකා යතුරු පැදි සංගම මේ නියෝජනය ක්‍රමේ නියෝජිතවරයෙක් යම්කිසි චෝදනාවක් කළා. ජනාධිපති සහ අගමැති නිල වෙබ් අඩවි එහෙම නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇයි මහ ජනතාවට විතරක් මෙවැනි වූ තහනමක් කියලා?
මේ ෆේස්බුක් වාරණය කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. මොකද අද වෙනකොට ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයේ ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පේජ් එකේ පැයෙන් පැයට පෝස්ට් යනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පේජ් එකේ පෝස්ට් යනවා. ඒව බලන්නේ කාට ගහන්නද ගහන්නේ නම් ඒ යන්නේ VPN එකන විදිහ. VPN එක අතර රටේ බහුතරයක් ආපහු ෆේස්බුක් ගිහිල්ලා ওই කලකෝලහල කරන කට්ටිය ෂෝක් එකට ඒක පාවිච්චි කරනවා. ජාතිවාදයට විරුද්ධ වෙන නිහඬ බහුතරය ෆේස්බුක් එකේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා වේදන මිනිස්සුන්ව නිහඬ කරලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන නම් කිව්වේ ආණ්ඩුව මේ ගත්ත ඉතාමත්ම හොඳ පියවරක් කියලා.
මම ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. පට්ටපල් බොරු සමාජගත කරන සමාජ මාධ්‍යයක් තිබුණි. ඒක ඉතාමත් කෙටි කාලයකට නතර කිරීම පිළිබඳව මම හිතන්නේ දූරදර්ශී ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නේ.
එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් මහින්ද අමරවීර මහතා නම් කියන්නේ මේ ඇති වුණු තහනමෙන් පස්සේ ෆේස්බුක් මාධ්‍ය භාවිතයේ යම්කිසි නියාමනයකට ලක් කිරීම අවශ්‍යයි කියලා.
අවහිර කිරීමක් තාවකාලික සිද්ධ කරේ. ඒක නැවත ඒක යථා තත්ත්වයට පත් කරනවද නැද්ද කියන එක පිළිබඳව මත දෙකක් ඉදිරිපත් වෙලා. එක කණ්ඩායමක් කියනවා මේ තියෙන ක්‍රමවේදය හොඳයි. තවත් කට්ටියක් තියෙනවා මේක නැවත ක්‍රියාත්මක කරන්න ඕන යම් පාලනයකට ඇති කරන්න ඕන. ඒ පිළිබඳව රජයේ වැඩපිළිවෙලක් හදනවා. අපිට රට ගැන හිතලා තීන්දුව ගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් මේ මානව අයිතිවාසිකම් සම්බන්ධව යම් කිසි අදහස් ප්‍රකාශ කිරීමක් කළා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති වගේම ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා කිව්වේ මේ හදිසි නීතිය ප්‍රයෝජනයට අරගෙන ජනතාව මේ ආකාරයෙන් පාලනය කරන්නට උත්සාහ දරින් වැරදි. රජයේ මේ සම්බන්ධව යම් කිසි ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා.
රටේ නීතිය හා සාමයට දැන් බාධාවක් ඇති නොවෙලා තිබෙනවා. මේ නිසා මම හිතනවා රජය මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් අරගෙන ෆේස්බුක් තහනම ඉවත් කිරීමට පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. හදිසි අවස්ථා රෙගුලාසි මතින් දිගින් දිගටම රටක පාලනය ගෙන යාම කටයුතු කළොත් මිනිස්යන්ගේ නිදහසට එය බාධාවක්.
ඒත් එක්කම මේ සිදුවීමට සමගාමීව සිදුවුණු දේපල ලාභහානිය තක්සේරු කිරීමටත් ලක් වුණා පසුගිය සතියේදී. අපි දුටුවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් නුවරට ගිහිල්ලා මේ සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව සමගින් විශේෂිත සාකච්ඡාවක් පවා පවත්වනවා. ආපදාවට ලක් වුණට වන්දි ගෙවීම සහ මේ දේපල හානි වුණු දේපල තක්සේරුව පිළිබඳව තියෙන වාතාවරණය කොහොමද මේ වෙනකොට?
ඔබත් සඳහන් කළා වගේ අගමැතිතුමත් පෞගේ සෙනසුරාදා දිනේ දිගන එංගල් අකුරණ කියන ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. එහිදී සිදු වෙලා තියෙන දේපල සහ යලාභහානි වීම ආපදාවන් පිළිබඳව නිරීක්ෂණය කළා. එතනදී වාර්තා වෙච්ච ආකාරයට නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වෙලා තිබුණා. වාහන 11කට යතරින් අලාභහානි සිදු වෙලා තිබුණා. ආගමික ස්ථාන 4කට අලාභහානි සිද්ධ වෙලා තිබුණා. ඉතින් මේ ඇතුළුව ඒ සිද්ධ වෙලා තියෙන හානි තක්සේරු කරලා ඒවා රජයේ වේදමින් ඉදි කරලා දෙන්න කටයුතු කරනවා කියලා කිව්වා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙනවා කියලා තමයි ජනාධිපති කාර්යාලයේ ආරක්ෂි මාර්ග සඳහන් කළේ.
මේ සිදුවීම පිළිබඳව කතාබහ කරද්දී විශේෂයෙන් අවධානයට ලක්වුණු කාරණාව තමයි මේ පසුපස සිටි කණ්ඩායම් කවුරුන්ද කියන වග. ඒ යටතේදී සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කරමින් ගොඩනැගුණු මහසෝන් බලකාය කියන මේ කණ්ඩායම පිළිබඳව විශේෂිත අවධානයට ලක් වෙලා තිබුණා. අපි දුටුවාෙහි ප්‍රධාන සංවිධායකවරයා අත්අඩංගුවට ගැනීම පවා සිදු වුණා. දැන් මේ මොකද්ද මේ මහසෝන් බලකාය? මේක කොයි ප්‍රදේශාශ්‍රිතව නැගුණු සංවිධානයක්ද? කොයි වගේ පිරිස්ත මේකට එකතු වෙලා හිටියේ? මේ සම්බන්ධව අපි තවදුරටත් ගැඹුරින් කරුණු දැනගන්න කැමතියි මනෝජ්. මොනවද අපිට ලංකාවෙන් වාර්තා වෙන්නේ මේ පිළිබඳව?
මේ මහසෝන් බලකාය කියන සංවිධානය පිහිටුවාගෙන ඔවුන් විශේෂයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරලා ඔවුන්ගේ ආගමික පසුබිමත් එක්ක ඔවුන් නගන හඬ ජනතාවට හුවමාරු කරන්න තමයි මේ කණ්ඩායම් වැඩි වශයෙන් කටයුතු කරලා තිබුණේ. මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන තමයි මොවුන් මේ කටයුත්ත සිද්ධ කළේ. මහසෝන් බලකායේ ප්‍රධානියා කියලා හඳුන්වන පුද්ගලයාගේ හෝටල් සහ ව්‍යාපාර ආශ්‍රිතව ඒ තිබෙන ගොඩනැගිලි වල තමයි ඔවුන්ගේ රැස්වීම පවත්වලා තිබුණේ. එතකොට ඇතැම් දේශපාලන නායකයන්ට ඇඟිල්ල දිගුණා. ඔවුන් තමයි මේ ජාතිවාදී අවුස්සන බලාපොරොත්තුවෙන් මෙවැනි සංවිධාන මෙහෙවන්නේ කියලා ඔවුන්ට ඇඟිලි දිගුණා. කොමනත් මෙහි ප්‍රමුඛයා කියලා හඳුන්වන අමිත් වීරසිංහ කියන පුද්ගලයා ගැන අපි දැක්කා මුජිබ රහුමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පවා අදහස් දක්වන අවුරුදු දෙකහමාරක් තුනක කාලයක් මේ අයව අත්අඩංගුවට ගන්නේ නැතුව මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව මොනවද සිද්ධ කළේ කියලා ඔවුන්ට ප්‍රශ්න කරලා තිබුණා. අපිත් දැක්කා ඔවුන් යම් අත්පත්‍රිකා බෙදීමක් මහනුවර දිගණ ප්‍රදේශයේ සිද්ධ කරනවා. ඔවුන් දිගණ නගරය දිගේ ඇවිද යමින් සඳහන් කරනවා මේ ප්‍රදේශයේ සිංහල එක ව්‍යාපාරික ස්ථානයක්වත් නැහැ, එක සීඩි කඩයක් විතරයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ අපේ අත්පත්‍රිකා බෙදන්න මේ නගරවල මිනිස්සු නැහැ ගැන හඳ අවදි කරන්න කියලා ඔවුන් කියනවා. ඉතින් ඔවුන් මේ කාරණය සිද්ධ කළේ විශේෂයෙන් සිංහල බෞද්ධ බලවේගය කියන ගොඩේ ඉඳලා ඒ බලවේගයට ඉදිරියේ ඇතිවන අවාසිදායක තත්වය හානිය පිළිබඳව තමයි හඬ නැගුවේ. මේ කටයුත්තටත් ඔවුන් මූලිකත්වයගෙන කටයුතු කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ මත තමයි ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. විශේෂයෙන් අර ප්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගත්තු දස දෙනා අතරේ අමිත් වීරසිංහ සහ සුරේන්ද්‍ර සුරවීර කියන දෙදෙනෙකුගේ නම් කියවුණා. ඔවුන තමයි මේ කොළඹට අරගෙන ඇවිල්ලා හදිසි නීති රෙගුලාසි යටතේ දවස් 14ක් රඳවගෙන ප්‍රශ්න කරනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඉතින් එහෙම තමයි මහසෝන් බලකායේ ක්‍රියාකාරීත්වය මේ සිද්ධිය ඇතුලේ දැක්කේ. ඉතින් මේ හුවමාරුවල දේවල් පාලනය කිරීමේ අදහසින් තමයි ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය යම් ආකාරයෙන් අවහිර කරන්නත් හේතුනේ.
දැන් සමාජයෙන් නැගුණු ප්‍රධානතම කණ්ඩායමක් විදිහට මේ මහසෝන් බලකාය පිළිබඳව කතාබහට ලක්වෙනවාට අමතරව ලාංකීය දේශපාලනයට සම්බන්ධ ඇතැම් චරිත පවා මේ සිදුවීම පසුපස සිටියාය කියන කාරණාව රහසක් නොවේ. ඒ සම්බන්ධව විශේෂයෙන්ම දේශපාලඥයින් සිදුකරන ප්‍රසිද්ධිය සිදුකරන ප්‍රකාශ පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී අපි ඒ සම්බන්ධවත් ටිකක් තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්. චෝදනා එල්ලවන පක්ෂ මොනවද? එසේත් නොමෙතනම් චෝදනා එල්ලවන මන්ත්‍රීවරු අමාත්‍යවරු කවුද මේ සිදුවීමට සම්බන්ධයි කියලා සැක කරන පිරිස් පිළිබඳව කතා බහ කරද්දී
සියලු කණ්ඩායම් වලට ඇඟිල්ල දිගු වෙනවා අපි දැක්කා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට චෝදනා කළා. මේකට වග කියන්න ඕන ආණ්ඩුව තමයි කියලා අරබම කලින් සඳහන් කළා වගේ මුජිබ් රහුමන් මන්ත්‍රීවරයා, හැපැල් ඇමතිවරයා, හලීම් ඇමතිවරයා එවැනි අයත් අපි දැක්කා මේ පිළිබඳව යම් අදහස් දැක්වීමක් සිද්ධ කරනවා. මුජිබ් රහුමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදීම ආණ්ඩුවේ තමන්ගේ පක්ෂයේ නියෝජිතයින් සමග හැප්පුණා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ආණ්ඩුව ක්‍රියාත්මක වුණු ආකාරය ගැටලු තියෙනවා කියලා. ඒත් එක්කම ජාතික නිදහස් පෙරමුණ පැත්තෙන් ඔවුන් කිව්වේ යම් සංවිධානාත්මක කණ්ඩායම් තමයි මේක සිද්ධ කරන්නේ කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජාතික ඇඳුම අඳින උස හීන්දෑරි ඇමතිවරයෙක් මේකට සම්බන්ධයි කියලා යම් චෝදනාවක් කරලා තිබුණා. අපි දැක්ක පිවිතුරු හෙළවරු මේන් මාධ්‍යවේදීන් අහනවා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජාතික ඇඳුම අඳින මන්ත්‍රීවරයෙක් විදිහට උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයාගෙන් කී ඔබද කියලා. ඔහු එතනදී අපි දැක්ක ප්‍රශ්නක ඔහු උත්තර දෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ඇඳුම් අඳින දෙන්නයි ඉන්නේ, ඒ හින්දා මටත් ප්‍රශ්නයක් තිබුණා, ඒත් මම ඒක නිරාකරණය කරගත්තා. හීන්දෑරි උස කෙනෙක් කියලානේ කිව්වේ. මම එච්චර උස කෙනෙක් නෙමෙයි, ඒ හින්දා මම නෙමෙයි, අනිත් කෙනා තමයි ඒකට සම්බන්ධ කියලා. නමුත් අනිත් කෙනාගේ නම ඔහු කිව්වේ නෑ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දැක්කා ජාතික හෙළවරුමය මාධ්‍ය හමුවකුත් තියලා පාටලි චම්පික ඇමතිවරයා කිව්වා මේ ගැටුම් තත්වයන් මෙහෙවපු පිරිස් ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ, නැත්නම් මේ සිද්ධියට ජාතික හෙළවරුමය සම්බන්ධයි කියලා හුවා දක්වන්න ඇතැම්ම උත්සාහ කරනවා කියලා හෙළවරුමේ පාර්ශවයෙන් අදහස් කරා. ඒත් එක්කම පහුගිය බදාදා තිබුණු කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී රාජිත් සේනාරත්න සම කැබිනට් ප්‍රකාශකවරයා කිව්වා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් මේකට සම්බන්ධයි. ඒත් එක්කම අලුතෙන් බිහිවුණු පක්ෂයක අලුත් පළාත් පාලන ආයතන නියෝජිතයෙක් සම්බන්ධයි, ලේකම්වරයෙක් සම්බන්ධයි, මේ වගේ නම් නොකිය එවැනි හොයාගත්තු පිරිස් ගැන කිව්වා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයෙක් කිව්වා දැන් මේව විහිළු සපේල වැඩක් නැහැ, මේව හංගල වැඩක් නැහැ. කවුද කියලා කැබිනට් ප්‍රකාශකවරයා කිව්වා නම් ඒ කවුද කියලා හෙළි කරලා උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ අතර තමයි ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් කිව්වේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දිලුම් අමුඩුගම සහ ලොහන් රත්වත්තේ කියන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මේකට සම්බන්ධයි කියලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙනවා, ඒවා වළක්වන්න ඕන කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් පවා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිද්ධ කළා, ඒවා වළක්වන්න කියලා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තියෙනවා කියලා. එහෙම බලනකොට සියලු පක්ෂවලට මේකේ ඇගිල්ල දිගු වෙනවා අපි දැක්කා. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයට, ජාතික හෙළුරුමයට, අනෙක් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයට.
ඔව් දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මේ දැන් කිව්වා මේ ඇතැම් වෙලාවට මේ ගොඩක් අය මේ ප්‍රකාශ හරියට සඳහන් කරන්නේ කවුද මේ කියන කාරණාව හරියටම සඳහන් කරන්නේ නැහැ කියලා. සමාවෙන්න මීට කලින් පොඩි හඬපටයක කොටසක් ඔබට ඇහුනේ. ඒ තවත් සුළු මොහොතකින් ඔබට අහන්න ලැබෙවි. දැන් ඇත්තටම අමාත්‍යවරයෙකුගේ වගවීම මොකක්ද කියන කාරණේ එතනදී ප්‍රශ්නයකට නැගෙනවා. දැන් සමහර අමාත්‍යවරු මේ කොලේ වහලා කතා කරනවා. දන්නවා කවුද කියලා. හැබැයි කියන්නේ නැහැ. මේත් ඒ වගේ අවස්ථාවක්. අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා
අපි දන්නවා දිගනට ගැහුවේ කවුද කියලා. ඒකට ගැහුවේ එක්තරා දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයා. ඒකේ ඊයේ පෙරේද පත් වුණ මන්ත්‍රීවරු දෙන්නයි, පත් වුණ තව මන්ත්‍රී හාමුදුරු කෙනෙකුයි, ඒ පක්ෂයට උදව් කරන තව හාමුදුරු කෙනෙක්. තෙල් දෙනියට ගැහුවේ ඒත් ඒ වගේ. ඒකේ ඉන්නවා පළාත් සභා මන්ත්‍රීවරයෙක්. ඒ ඩබල් කැබ් අරගෙන ගිහිල්ලා ඒවැයි තමයි තරුණයන්ව ට්‍රාන්ස්පෝර්ට් කරේ ගිනි තියන්නේ. එතකොට මැණික් ඉන්න ගැහුවේ ඒත් ඒ පක්ෂේ කට්ටිය. ඒ ප්‍රදේශවල මුස්ලිම් බෙලන් සැල් වලට කියලා දුන්නා සුදුකොඩි දාන්න කියලා. ඒ සුදුකොඩි දැම්මට පස්සේ හවස් වරුවේ ගෙනල්ලා පෙන්නලා තිබුණා සුදුකොඩි දාලා තියෙන කඩසාපු ටික ගිනි තියන්න කියලා. ඒ විදිහ තමයි ඒව හඳුනගෙන ගිනි තිව්වේ පිටින් ආවට.
ඔව් එතකොට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා සඳහන් කරන මේක නම් ස්වභාවික සංසිද්ධියක් වෙන්නට කොහෙත් මීට කඩක් නැහැ කියලා.
මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිංහල ජනතාව නුවර ප්‍රදේශයේ පෙනී හිටියා, බෞද්ධ ස්වාමින් වහන්සේලා පෙනී හිටියා, මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව වෙනුවෙන් බෞද්ධ ස්වාමින් වහන්සේලා එකතු වෙලා හිටියා. ඒ නිසා මේක ස්වභාවිකව ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. පිටස්තර කණ්ඩායම් යොදවලා, මැර කල්ලි යොදවලා කෘතිමව ඇති කරපු දෙයක්. සිද්ධිදාමයන් ඉවර වුණායින් පස්සේ නම් හමුදාව මැදිහත් වෙන්නේ. ඊටාම පැහැදිලි මේ සිද්ධිදාමය ආණ්ඩුවේ අනුග්‍රහය ආධාර උපකාර වැතිව ඇති කරපු සිද්ධිදාමයක්.
ඔව් දැන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව යම්කිසි විවාදයක් ඇති වුණා මේ සිදුවීම සිදුවුණු දවසට පහුවෙනිදාම. එතකොට එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට, ඒ වගේම අමාත්‍යවරයෙකු විදිහට, සභානායක විදිහට ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කළා මේ යම් යම් මතවාද ඇති වෙන අවස්ථාවකදී සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. මේ ප්‍රකාශය යම් කිසිවූ ආందోళනාත්මක තත්වයකට තුඩු දීලා තියෙනවා මේ වෙනකොට දේශපාලන ශාස්ත්‍රය තුළ ශ්‍රී ලංකාවේ. දැන් පසුගිය සතියේදී මේ සම්බන්ධව විවිධ කතා ඇති වුණා. එහිදී පූජ්‍යල්ලේ ගුණවංශ නාහිමියන් මේ තරයේ ප්‍රතික්ෂේප කරනවා.
මම ගරු ජනාධිපතිතුමාට මූණටම කිව්වා, මගෙන් ඇහුවා මේ කලබලයේ සංසිඳවන්න. මං කිව්වා ඉස්සෙල්ලම ඔය කැබිනට් එකේ ඉන්න ඇමතිරුන්ගේ කටවල් වහන්න කියලා. එකපාරක් එක මෝඩ ඇමති කෙනෙක් කිව්වා ඕන මෝඩේකට යුද්ධ කරන්න පුළුවන්. එපාර මේ පාර කියනවා බෞද්ධයෝ සමාව ගත යුතුයි මුස්ලිම් ජාතිකයන් කියලා. අපි මොන වරදක් කළාට සමාව ගන්න? සුළු ජාතිකෙන් රැවට්ටුවේ මිනිස්සු, මුස්ලිම් ජනතාව රැවට්ටුවේ දේශපාලනඥයෝ, විශේෂයෙන් මේ කතා කරපු දේශපාලනඥයෝ. එතකොට ස්වාමීන් වහන්සේලා විවේචනය කරන එක පිරිසක්, බෞද්ධය විවේචනය කරන තව පිරිසක්. මේක විශාල කුමන්ත්‍රණයක්.
ඔව් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙනුත් අදහස් බලමු. පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී බිමල් රත්නායක මහතා ආවේගශීලීව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර හිටියා. බෞද්ධ මුස්ලිම් අන්තවාදී දෙපාර්ශ්වයේම දේශපාලනයට සම්බන්ධයි කියලා.
2009 පස්සේ පාලකයන්ට මුකුත් වෙන මාතෘකාවක් නැති වුණා. 2010 ජනාධිපතිතුමා නිරවලා අක්කුණාට පස්සේ මේ හලාල ප්‍රශ්න ඇති වුණේ නිකන් නෙමෙයි. බෞද්ධ අන්තවාදී සංවිධාන අපි දන්න තරමින් දේශපාලන නායකත්වයෙන් හැදුවා. ඒකට උදව් වෙන මුස්ලිම් අන්තවාදී භාවිතාවකුත් තිබෙනවා. රාජපක්ෂ මහත්තයාට ජනවරබක් ලැබුණ මේ පළාත් පාලන ඡන්දෙදී රාජපක්ෂ මහත්තය විසින් දනුවත් නඩත්තු කරන අන්ත ජාතිවාදී, අන්ත ආගම්වාදී, අන්ත යුදවාදී පිරිසක් ඉන්න. ඒකෙන් තමයි මේ ජාතිවාදයට ෆිසිකල් පවර් එක ආවේ. පන්සල ඩෝස කරපු වෙලාවේ මඩ කලපුවේ ඒකට කිසිම හාහුවක් කරපු නැති මේ මහා සිංහල බෞද්ධ යයි කියාගන්න උදවිය ඇයි මේ වඳ පෙත්තකට මරාගෙන මැරේ?
ඔය එක්සත් ජාතික පක්ෂයේ මුජිබ රහ්මාන් අමාත්‍යවරයා මේ ආණ්ඩු පක්ෂ නියෝජිතයෙක් විදිහට මේ සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් වෙනවා කියලායි පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කරමින් කියා හිටි.
අපි රජයක් හැටියට මේක නවත්තන්න ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද? කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මම ලැජ්ජ වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආණ්ඩුව තුල තවත් රැඳිලා ඉන්න එක ගැන. පොට්ටු අම්මා නින්න තැන හොයාගන්න පුළුවන් උන ප්‍රභාකරන් හිටපු තැන හොයාගන්න පුළුවන් බුද්ධි අංශයක් අපිට තිබෙනවා. නමුත් මේ අමිත් වීරසිංහ අවුරුදු දෙකහමාරක් මේ රටේ කරපු දේවල් හොයාගන්න මේ බුද්ධි අංශයට බැරි වුණා. මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා නම් ඒක හරියට කියන්න. රවුෆ් හකීම් ජාතිවාදීද? රිෂාඩ් බතුරුදීන් ජාතිවාදීද? එහෙමනම් ඒ දෙන්නා මේ ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ ඇයි?
ඔව් දැන් අර මේ පොට්ටු අම්මාන් වගේ අය පිළිබඳව ඔත්තු ලබා දෙන්නට අපේ බුද්ධි අංශය එතරම් ප්‍රබල නම් ඇයි මේ ගැන කිව්වේ නැහැ කියලා කිව්වනේ. එතකොට ඒකට උත්තරයක් ලබා දුන එක්සත් ජනතා නිදහස් සංධානයේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා,
මේ රටේ හිටපු හොඳම බුද්ධි නිලධාරි මහත්තුරු සියලු දෙනාම ඉන්නේ අද හිරේ නැත්තම් රිමාන්ඩ් එකේ. එයාගේ සේවාව ගන්න බැරි වුණා. ඒ සේවාව අරගෙන තිබුණා නම් තමුන්නාසලට මේ වගේ සිද්ධියක් වෙනකොට ඒ කාරණාව රජය දැනුවත් කරන්න පුළුවන් කම තිබුණා.
මේළඟට මං කැමති අවධානයට ලක් කරන්නේ මේ මහනුවර දිගන සහ තෙල්දෙනිය ප්‍රදේශාශ්‍රිතව ඇති වුණු මේ කලහකාරී වාතාවරණ හමුවේ සිදුවෙන්නට ගිය සමහර විශේෂිත කාරණා ටිකක් පස්සට ගියා. ඒ තමයි මේ සිදුවීම සිදුවුණු මේ සතිය තුළදී තමයි ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පොදුජන පෙරමුණ සූදානමින් සිටියේ. ඒ සම්බන්ධව අත්සන් රැස් කරමින් හිටියේ. මේ ඇති වුණු තත්වය මත එය කල් ගියා. මේ සම්බන්ධව දැනට තියෙන වාතාවරණය කොහොමද?
ඒ තත්ත්වය මත විශේෂයෙන් නුගේගොඩ පවත්වන්න තිබුණු පොදුජන පෙරමුණේ රැලිය සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන්න නියමිත තිබුණු විශ්වාස භංගය දෙකම කල් දැම්මා. ඒ අනුව මේ සතියේදී යම් ආකාරයකට ඒ විශ්වාස භංගය නැවත කතානායකවරයාට බහර දෙයි කියලා යම් අදහසකුත් තියෙනවා. ඒ වගේම අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේම නියෝජනය කරන චතුර සේනාරත්න මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා මේ කොතරම් කෑ ගැහුවත් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංගයක් අරගෙන ඉන්නේ. අග්‍රාමාත්‍යවරයා නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරා නම් මේ වෙනකොට ඔය කෑ ගහන ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් නීතියෙන් දඬුවම් ලබමින් ඉන්නේ, එහෙම නැත්නම් සිරගත වෙලා ඉන්නේ. එහෙනම් ඔවුන්ට යම් ආකාරයකින් සහනයක් දුන්න නිසා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කෑ ගැහුවට ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගයක් අරගෙන එකක් නැහැ කියලා ඒ පැත්තෙන් ප්‍රකාශ වුණා. ඒ වුණත් මේ සතියේ ඒක නැවත පාර්ලිමේන්තුවට කතානායකවරයාට බහර දෙයි කියලා යම් විශ්වාසයකුත් තිබෙනවා.
ඔව් ඒත් එක්කම මම දැනගන්න කැමතියි දැන් පසුගිය කාලවකවානුවේදී මේ සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් පවතිනවාද නැද්ද කියන කාරණාවත් දෙගින් දිගටම මතුවෙමින් පැවතුණු කාරණාවක් මේ ඔය සිදුවීම වෙන්නට කලින්. එහෙදි අපි දැක්කා මේ සම්මුතිවාදී ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්බන්ධ වෙලා සිටින සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා ඇතුළු තවත් මැති අමතිවරුන් යම් කිසිවු දෙගිඩියාවක සිටිනවා තවදුරටත් එහි රැඳී සිටිනවාද නැත්නම් ඉවත්වනවාද කියන කාරණාව සම්බන්ධයෙන් දැන් ඔවුන්ගේ මතය සහ ක්‍රියාකාරීත්වය කොහොමද මේ වෙනකොට පවතින්නේ?
ඔව් අපි දැක්කා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ප්‍රමුඛව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරුන් කීප දෙනෙක් මේ පිළිබඳව සාකච්ඡා කරන්න නියමිතයි කියලා ඒදී ඔවුන් තීරණ දෙකක් ගන්න සූදානමින් හිටියා. එකක් තමයි බදා යම් ආකාරයකින් නුගේගොඩ රැස්වීම පැවැත්වුණා නම් ඒකාබද්ධ විපක්ෂයේ මේ රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරුන් විදිහට ඒ රැස්වීමට සහභාගී වෙනවා කියන එක තීරණයක්. අනෙක් තීරණය තමයි ආණ්ඩුවේ ඉදමින් මහමැතිවරණයක් ලබා ගන්න යම් ආකාරයකින් සටන් කරනවා කියන තීරණය. ඉතින් මේ තීරණ දෙක ගත්තේ නැහැ. නුගේගොඩ රැස්වීම පැවැත්වුණේ නැහැ. ඒකත් කල් දැම්මා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ස්ථාවර තීරණයක් තාමත් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. කොහොමුණත් මේ හැලහැප්පීම් වැනි කාරණා මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනයක් මේ සතිය සිදු කරන්න නියමිතව තිබුණා. ඒක සිද්ධ වුණෙත් නැහැ. ජනාධිපතිවරයා මේ දිනවල ඉන්දිය සංචාරයක නිරත වෙලා ඉන්නේ. ඊට පස්සේ ජපන් සංචාරයකට සහභාගී වෙනවා. ජපන් සංචාරයෙන් පස්සේ මේ කැබිනට් සංශෝධනය සිද්ධ වෙයි කියලා තමයි දැනට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තවදුරටත් ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වෙමින් පවතින කාරණාවක් බවට පත්වෙනවා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තනතුර පිළිබඳව. දැන් කැබිනට් සංශෝධනයක් වන්නට යනවා කියන කාරණාව කතාබහට ලක්වෙන්නට පටන් ගත්ත විතරයි කවුද මේ තනතුරට පත්වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විශාල අවධානයකට ලක් වුණා. ඒ සම්බන්ධව හිටපු ඇමති සාගල රත්නායක මහතාම තනතුර නිල්ලාස් වීමත් එක්ක ඊට පස්සේ ඒක අගමැතිවරයාට පැවරීම සම්බන්ධ විශාල මතවාදයක් ගොඩනැගුණා. ඉන් අනතුරුව අමාත්‍ය රංජිත් මද්දෝ මුදුන් බණ්ඩාර මහතාට මෙය ලබා දුන්නා. ඒ වෙනකොට කතාබහට ලක්වමින් තිබුණු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මේ ලබා නොදීම පිළිබඳවත් විශාල මතවාදයක් ඇති වෙමින් තියෙනවා තාමත්. මේ සම්බන්ධව තියෙන වාතාවරණය විවිධ පාර්ශ්වවලින් අපි දැනගන්න කැමති ලංකාව තුළ තියෙන තත්ත්වය.
ඔව්, හදිසියේ කවුරුත් නොහිතපු මොහොතක තමයි රංජිත් බන්දුම් බණ්ඩාර ඇමතිවරයාට මේ අලුත් අමාත්‍ය ධුරය ප්‍රදානය කරේ. රාජ්‍ය පරිපාලනා කළමනාකරණ අමාත්‍යවරය විදිහට තමයි රංජිත් බන්දුම් බණ්ඩාර ඇමතිවරයා කටයුතු කළේ. හදිසියේ එතුමාව කැඳවලා අග්‍රමාත්‍යවරයා දරමින් සිටපු නීති හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය රංජිත් බන්දුම් බණ්ඩාර ඇමතිවරයාට ලබා දුන්නා කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ආයමත් මේ ප්‍රතිසන්දහනයක් වීමේ අවශ්‍යතාවය පිළිබඳව ටිකක් වැඩිපුර හඬක් නගපු ඇමතිවරයෙක් විදිහට රංජිත් බන්දුම් බණ්ඩාර ඇමතිවරයාගේ නමක් කියවුණා. ඒවා සමනය කිරීමේ අදහසින් මේ තනතුරු දුන්නද කියලා සමහර තැන්වල කතා වෙනවා අපි දැක්කා. කොමනත් සරත් ෆොන්සේකා ඇමතිවරයාට නීති හා සාමය අමාත්‍ය ධුරය ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂයේම බොහෝ දෙනෙක් උත්සාහ කළා. නමුත් අවසාන වශයෙන් ඔහුට ඒ තනතුර හිමි වුණේ නැහැ. හිමි නොවෙන්නේ හේතුව මොකද්ද කියලා පැහැදිලිව වාර්තා වෙන්නේ නැහැ. නමුත් ඒක තමන්ට ලබා නොදීම පිළිකුලෙන් හෙලා දකින්නවා කියලා තමයි ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් අදහසක් කොමෙන් ප්‍රකාශ කළේ. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා නීති හා සාමය අමාත්‍ය ධුරයට පත් කරගෙන යම් සූදානමක් තිබුණා. ඒකට කබීර් හෂීම් ඇමතිවරයා විරුද්ධ වුණු බවට පළවෙච්ච වාර්තා ප්‍රතික්ෂේප කරනවා කියලා කබීර් හෂීම් ඇමතිවරයා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එතුමත් සඳහන් කරලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ මතය වෙලා තිබුණේ සරත් ෆොන්සේකා ඇමතිතුමාට මේ තනතුර ලබා දෙන්න ඕන කියලා. නමුත් ඒක සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයේ පළපුරුදු පරිණත නායකයෙක් වෙච්ච රංජිත් මත්තුම් බණ්ඩාර ඇමතිවරයාට මේක හිමි වුණා. ඒ පිළිබඳව තමන් සතුටු වෙනවා සහ පක්ෂයේ සම්පූර්ණ ආශිර්වාදයක් සහයෝගයක් එතුමට ලබා දෙනවා කියලා කබීර් හෂීම් ඇමතිවරයා අදහස් පළ කරලා තිබුණා. ඔය අතරේ තවත් කාරණයක් සඳහන් කරන්න පුළුවන්. පාලිත රංගිබන්කාර රාජ්‍ය ඇමතිවරයා අපි දෙක්ක අග්‍රාමාත්‍යවරයාට විශ්වාස භංගයක් අරගෙන එනවා කියලා සඳහන් කරපු රාජ්‍ය ඇමතිවරයා එතුමා පාර්ලිමේන්තුවේම සඳහන් කරලා තිබුණා තමන්ට මේ ඇමතිකම දුන්නනම් තමන්ට පොලිසිය බාර දුන්නනම් මේ නුවර ප්‍රදේශවල ඇති වෙලා තියෙන ගැටුම් තමන් සති දෙකක් ඇතුළත සමනය කරනවා කියලා එවැනි දේවලුත් ඒ අතරේ කියවුණා.
ජිනීවාවලදී ශ්‍රී ලංකාවේ ඇතුවුණු මේ වියවුල්කාරී වාතාවරණය පිළිබඳව විශාල වශයෙන් අවධානයට ලක්වෙලා තිබුණා. මානව හිමිකම් මහකොමසාරිස් සයිද්‍රා දල් හුසේන් මේ සම්බන්ධව විශේෂිත ප්‍රකාශයක් නිකුත් කළ තිබුණා. ඔහු සිදු කළේ කොයි වගේ ප්‍රකාශයක්ද, එහි අන්තර්ගතය කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි සිකුරාදා විශේෂිත කතාබහට ලක් කළා ලෝවටා විදේශ විත්ති සංග්‍රහය තුළින්. අපිට තියෙන සීමිත කාල වේලාවත් එක්ක ඒ සම්බන්ධව විශාල කතාබහකට යන්න දැන් අවකාශයක් නැහැ. එනිසා මම ඔබ සියලු දෙනාම යොමු කරනවා එම විශේෂාංගයට නැවත සමන් දෙන්න. මේ සම්බන්ධව වැඩිදුර කරුණු දැනගන්න වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalis. පසුගිය විශේෂාංග වලට සමන් දෙන්නට නම් මුල් පිටුවේ හිලින්ම තියෙනවා පුවත් සහ විශේෂාංග කියලා. ඔබ එතන ක්ලික් කරොතින්, ඔබ එතනට පිවිසුනොතින් ඔබව රගෙන යාවි කලින් විකාශනය වුණු වැඩසටහන් වලට. ගිය සිකුරාදා වැඩසටහනින් මේ පිළිබඳව විශාල වශයෙන් කතාබහට ලක් වුණා. දැන් මේ ජිනීවා 37 වෙනි සැසිවාරයේ පැවැත්වෙමින් තියෙන කාලවකවානුවේදී ශ්‍රී ලංකාවට නිර්දේශ කළ තියෙන ඇතැම් කරුණු කාරණා ඉටු කරලීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා රජය හදිසියේ දඟලන තත්වයක් පවතිනවා කියන වාතාවරණයත් කතාබහත් අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවෙන්. එහි එක් කාරණාවක් විදිහට බොහෝ දෙනෙක් අදහස් පළ කරලා තිබුණා පසුගිය සතියේදී හදිසියේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත වුණු බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කරලීම වළක්වාලීමේ පනත. මේ පනත සම්මත වීම සම්බන්ධවත් පක්ෂ විපක්ෂ ලැබුණු ඡන්ද පිළිබඳවත් ඒ සම්බන්ධව තියෙන කතාබහ පිළිබඳවත් මේ ළඟට මම කැමැති කරුණු විමසා දැනගන්න ඔබෙන් මනෝජ්.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත තමයි පනතක් විදිහට අවසානයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ. යහපාලන ආණ්ඩුව යටතේ මේ සඳහා අත්සන් කළා පහුගිය කාල සීමාවේ. ඊට අදාළ පියවරයන් කීපයක් තියෙනවා. ඒ අනුව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයන කාර්යාලය ස්ථාපිත කරා. ඊට පස්සේ ඊට නිලධාරීන් පත් කරා. මේ ක්‍රියාදාමයේ කොටසක් විදිහට තමයි මේ පනත සම්මත වෙන්නේ. විදේශ ඇමතිවරයා විදිහට තිලක් මාරපන ඇමතිවරයා තමයි මේක පාර්ලිමේන්තුවට අරගෙන ආවේ. කොමත් ආරම්භයේ සිටම මෙය එදා විවාදයට ගන්නවා ඒකබද්ධ විපක්ෂයේ කැනැත්තක් තිබුණේ. ඔවුන් කිව්වේ මේකට කල්මදි, ඒ හින්දා අපිට සාකච්ඡා කරන්න පසුවට වෙලාව ලබා දෙන්න කියලා. නමුත් කතානායකවරයා කිව්වා එදා දවසේ සුළු කාර්යය රොඩ පස්සේ දවසේ වැඩි ඉඩක් තියෙනවා ඒකට විවාද කරමු කියලා. විවාද ඉදිරියට අරගෙන යනකොට 8 වෙනි වගන්තිය සම්බන්ධයෙන් යම් මතුවෙච්ච ගැටලුවක් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මතු කරා. ඒකෙදි ඔවුන් කිව්වේ ලාංකිකයෙක් යම් වරදක් කරලා තියෙනවා නම් වෙනත් රටකට ගිහිල්ලා නඩු දාන්න පුළුවන් හැකියාවක් මේක ඇතුලේ තියෙන පුළුවන්. ඒකෙන්ද ඒක වළක්වන්න ශ්‍රී ලාංකිකයන්ට බලපාන්නේ නැහැ කියලා ඒ වගන්තිය වෙනස් කරන්න කියලා ඉල්ලීමක් කරා. අවසානයේ ඒකේ විදිහට සංශෝධනය කරමු කියන යෝජනාවම ආවා තිලක් මාරපන විදේශ කටයුතු ඇමතිවරයාගෙන්. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් විවාදත් එදා දවසේ පාර්ලිමේන්තුවේ සිද්ධ වුණා. ඉතින් මේ සංශෝධනය කරලා පස්සේ ඡන්දෙකට යමු කියලා ආයෙමත් විවාදයෙන් පස්සේ කබද්දේ පස්සේ යෝජනා කරලා තිනවා. නමුත් මේ සංශෝධනයේ ගේන්න නියමිත වෙලා තිබුණේ ආණ්ඩුව නිසා ආණ්ඩුව කිව්ව එහෙම නැහැ සංශෝධනයත් ඔවුන් ඉල්ලා අත් කර ගන්නවා. ඒ අනුව ඡන්ද විමසීමට යමු කියලා ඡන්ද විමසීම පැවැත්වුණා. එහිදී ඒ කබද්ද විපක්ෂයේ මේ පනතට විරුද්ධවයි ඡන්දය ප්‍රකාශ කළේ. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ඉඳලා තිබුණේ නැහැ එක්සත් ජාතික පක්ෂය මේට පක්ෂව ඡන්ද ලබා දීලා තිබුණා. ඒ අනුව වැඩි ඡන්දයෙන් මේ පනත් කෙටුම් පතක් 50ක් විදිහට පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ පනතට පක්ෂව ඡන්ද 53ක් ලැබුණා. විරුද්ධව ලැබුණ ඡන්ද 16ක් පමණයි. ඒ අනුව එදා පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ ඡන්දය ප්‍රකාශ කරලා තිබුණේ 69 දෙනෙක් පමණයි. ඡන්ද වැඩි ඡන්ද 37කින් තමයි මේ පනත සම්මත වුණේ. ඒකෙන් පාර්ලිමේන්තුවට සහභාගීත්වය පිළිබඳව ගැටලු තිබෙනවා. අපි දැක්කා කතානායකවරයාත් මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරලා තිබුණා. මන්ත්‍රීවරුන් යොමු කරන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ නැහැ කියලා මට මතක විදිහට ප්‍රශ්න 14ක් එදා දවසේ අහලා තිබුණා. උත්තර දෙන්න ඉදලා තිබුණේ එක ඇමතිවරයෙක් විතරයි. ඉතින් මේ ගැනත් අවධානය යොමු කරන්න කියලා කතානායකවරයා ඉල්ලීමක් කරලා තිබුණා. කොහොම වුණත් පාර්ලිමේන්තුවේ සහභාගීත්වය ඉතා අඩු වෙලාවක තමයි මේ පනත සම්මත වෙලා තිබුණේ. එදා ඒ මොහොතේ හිටපු සංඛ්‍යාවේ අනුව බැලුවොත් වැඩි ඡන්ද 37කින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුතිය පනතක් විදිහට පාර්ලිමේන්තුවේ සම්මත වුණා.
ඔව්, එතකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මාර්තු 16 වෙනිදා කියන්නේ මේ 16 වෙනිදා ශ්‍රී ලංකාව සම්බන්ධ විශ්ව සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරන්නට නියමිතයි. මේ සම්බන්ධව තොරතුරු අපි ලබන සතිය වෙනකොට වඩාත් පුළුල්ව සාකච්ඡාවට ලක් කරමු. ඒ වෙනකොට ශ්‍රී ලංකාව සම්බන්ධව තොරතුරුත් අපිට වැඩිදුරටත් අනාවරණය වෙමින් පවතින නිසා ජිනීවා වලින් අද දවසේදීත් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් උදිතියාවල ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි. එහෙමනම් අපි ලබන සතියේ සඳදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් බොහොම ස්තුතියි.